සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මග්ගා නට්ඨංගිකෝ සේයෝ චත්තාරෝ චතුරෝ පදා විරාගෝ සෙට්ටෝ ධම්මානං දිපදානංච චක්ඛුමාති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය අවසරයි පින්වත් සිල්මෑණිවරුවරක් ප්‍රමුඛ ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ තමන්ගේ මෙලොව ජීවිතේ පුරාවටම හිතේතා සන්තෝෂ වෙන්නට පුළුවන් මෙලොව ජීවිතවලට ආශිර්වාදයක් වෙන සාංසාරික වශයෙන් බොහෝ කාලයක් තම තමනට හිත සැප පිණිස හිත වැඩ පිණිස පවතින වටිනා කුසල ධර්මයක් සිද්ධ කරන්ට. ඒ තමයි 2018 වර්ෂයේ ලබුණුරු ආරණ්‍ය සේනාසනයේ සිද්ධ කරන කඨින මහා පුණ්‍යෝත්සවයටයි සම්බන්ධ වෙන්නේ. හෙට දවසේදී ඒ කඨින මහා චීවර පූජාවට සම්බන්ධ වෙන්න පැමිණි මේ පින් මුතුන් දැන් මේ ඒ පින්කමේ ආරම්භක අවස්ථාව හැටියට සත්‍යයෙන් මෙදත් ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපේ විමලශ්‍රී අභයකෝන් මැතිතුමා එවැගේම වෛද්‍ය වසන්ති මැතිණිය ඇතුළේ පවුලේ දුවා දරුවන් සියලු දෙනාමත් ගම්වාසී ප්‍රදේශවාසී අනිකුත් සියලු දෙනාගේ උදව් සහ සම්බන්ධතා ඇතුව මේට 3 මාසයකට ඉස්සර වෙලා මේ සේනාසනයට ඇවිල්ලා ස්වාමීන් වහන්ස මේ 3 මාසෙ මේ විහාරස්ථානයේ මේ සේනාසනයේ වස් සමාදන් වෙන්න අපි උපවහන්සලට කිව්වපසින් උපස්ථාන කරන්නම් කියලා මහා සංඝරත්නයට ආරාධනා කළා. එදා ඉඳලා මේ පින්මුතුන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් ස්වාමීන් වහන්සේලා ගැන හොයා බලමින් ප්‍රත්‍යයන්ගෙන් උදව් උපකාර කළා. දැන් මේ සූදානම් වෙන්නේ හෙට දවසේදී ඒ තමන් පුරන්දිච්ච පරිදි චීවර පූජාව කළා ඒ මහා පින්කම සිද්ධ කරගන්නට. ඉතින් මේ පින්කම් අතර මේ කඨින මහා පින්කමක් කියන්නේ ජීවිතයකට ඇත්තටම ආශිර්වාදයක්. ජීවිතයකට තාපත්වයෙන් ගත්තාම රැකවරණයක්. ජීවිතයකට තාපත්වයෙන් ගත්තාම හොඳ ශක්තියක්. ඉතින් එබඳු පින්කම් කිරීම තුළිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. දුකක් නැතුව ස්වයං සුම් වශයෙන් සැපෙන් සතුටින් ජීවත්වෙන්න. ඉතින් ඒ නිසා අපි හැම කෙනාගේම බලාපොරොත්තුව ඒ උතුම් නිවන් මඟ නිසා මම මේ පින්වතුන්ට අද දවසේදී බොහොම වටිනා දහම් කරුණු ටිකක් පෙන්වන්නට පුළුවන්. ගාථාවක් තමයි මම මාතෘකාවසෙන් තිබුවේ. ඊට කලින් අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නට ඕනේ. පින්වතුනි, මේ ඉමක් කොනක් පරක් කරත් නැති අනවරාගු සංසාරේ ඔබත් මාත් හැම දෙනාම ඒ මේ අත දුවමින් සැරිසරමින් ජීවිතයට සැප සතුට දෙක හොයන්ට අනාදිමත් කාලෙක ඉඳලා දීර්ඝ ගමනක් යනවා ඇවිදිනවා. මේ දීර්ඝ සංසාර ගමන එනකොට අපි මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල ඉපදුනාට වඩා වැඩි වාර ගණනක් ඉපදිලා තියෙන්නේ සතර අපායේ. ඒකෙනුත් പ്രേත ලෝකෙ තිරිසන් ලෝකෙත් අඩුයි. බොහෝ වෙලාවට නිරේගාමී තත්ත්වයේ තමයි අපි බොහෝ දුරට ඉඳලා තියෙන්නේ. මොකද නිරේට යන පාර බොහොම පහසුවෙන් ලෝකෙ තුල තියෙන නිසා. ධර්මයේ සඳහන් වෙනවා නිරේට වැටිච්ච නිරිසත්‍යෝ පපුය අක්ක ගහඬනවලු. අනේ මම මිනිස්සෙක් වෙනවනම් සෝහං ඉතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලං භවං. අනේ ඒකාන්ත කොට මම මෙතනින් ගිහිල්ලා මිනිස්සෙක් වෙලා මිනිස්සෙක් වුණොත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ සීල සම්පන්නෝ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්නවා. සීල සම්පන්නෝ හැමදාම සිල්වත් වෙනවා. කාහාමි කුසලං භව. මම බොහෝ කොට කුසල් කරනවා කියලා පප්‍රියත් ගහඬනවලු. නමුත් මේ අවිද්‍යාවේ මහත කියන්නේ එහෙම අඬලා අඬලා විලාප දීලා පුරාණ කර්මයකට මිනිස්සෙක් වුණත් ආපහු අතීතේ මන්ටම අමතක වෙනවා වගේ ගහනවා. පින්වතුනි, භව වැස්මක් නැති, භව ආවරණයක් නැති මේ ජීවිතයේ ඇස් ඉදිරිපිටට හම්බෙන දේවදූතයන්ගේ පණිවිඩයත් අපිට නොතේරෙනකොට භව වැස්මක් ඇති, භව ආවරණයක් ඇති අතීතය නොපෙනීම පුදුමයක් නෙමෙයි. පින්වතුනි, අපේ මේ ජීවිතේ අපේ වටපිටාවම ටිකක් සිහිපත් කළොත්, වටපිටාවම බැලුවොත් ඒ නොපෙනෙන අතීතය අවශ්‍ය නැහැ. අපේ ජීවිතයක පවතින වටපිටාව ඒ තරම් සුබදායක නෙවෙයි කියන එක තේරුම් ගන්න. ඔබ එක්ක හිටපු කී දෙනෙක් අද මේ ලෝකයේ ජීවත් ඉන්නවද, කී දෙනෙක් නැද්ද කියලා බලන්න. ඒකම ඔබට පේනවා. තමන්ටම දැක බලා ගන්නට පුළුවන් නොයෙක් විදිහේ රෝග පීඩා දියට පත් වෙලා ජීවිතයේ කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැති ඇත්තෝ. ඒ වගේම නොයෙක් දිලුදු භාවයෙන් තමන්ගේ ජීවිතයම ජීවත් කරගන්න විදියක් නැති ඇත්තෝ. තමන්ගේ අතපය හතරම ඔත්පල වෙලා නැගිටින්නවත් බැරි තමන්ගේම මලමුත්‍ර ගොඩේ වැටිලා ඉන්න අය අපිට පෙනෙනවා. මේ හැම කෙනෙක්ම අපිට කතාවක් කියනවා. ඔබ සසර හිටියොත් හෙට දවසේ ඔබේ ඉරණමයි මේ කියන එක කියනවා. අප්‍රමාදීව මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියන පණිවිඩය කියනවා. ඒ නිසා හැම දිනාටම මතක් කරනවා ඒ බවත් සිහිය තබාගෙන මේ කරන දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න කියලා. මේ තුල ගැඹුරු ගැඹුරු ස්වභාවයෙන් යුක්ත දහම් කරුණු තියෙනවා. විසිරුණු මනසක් ඇතුව ඒ මේ අත හිත දුවන තත්ත්වයෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කළොත් එයින් පෙන්වන අර්ථය තේරුම් ගන්නට බැරි විය පහසුයි. ඒ නිසා සසර ගෙවා ගන්නට ඕනේ නම් මේ ජරා මරණ දුක් සහගත සසරෙන් එතර වෙන්න ඕනේ නම් ඒ සතර අපායට ඇති හිමිකම අයින් කරන්නට ඕනේ නම් ඉතාමත් ඕනකමෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම මම අද මතක් කළේ අටුවාවක තියෙන ගාථා පහටය. ඒක මතක් කරන්නත් හේතුව අපි ගොඩාක් දෙනෙක් නිවනට තියෙන එකම මඟ මේ සතර සතිපට්ඨානයයි කියලා අහලා තියෙන හින්දා හැම කෙනෙක්ම උත්සාහවත් වෙනවා සතර සතිපට්ඨානය වඩන්න. සතර සතිපට්ඨානය වැඩුවොත් මනුට සසරෙන් එතර වෙන්න පුළුවන් කියලා. නමුත් මේ සතර සතිපට්ඨානය කොහොම හරි වැඩුවට ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ, නිවන් දකින්නේ නැහැ. ආශ්‍රයක්ෂය වෙන විදිහට නිවන් දකින විදිහට සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නයි මම උත්සාහවත් වෙන්නේ. විශේෂයෙන්ම සතර සතිපට්ඨානය වඩන්ට ඉස්සර වෙලා තමන් තුළ තමන් සන්තකව දැනගෙන සිටිය යුතු වටිනා දහම් ප්‍රදේශයක් තියෙයි. ඒතික නැතුව සතර සතිපට්ඨානය වැඩුවොත් ඒකෙන් පුණ්‍යාභි සංස්කාරයක් කුසලයක් සිද්ධ වෙනවා. නමුත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. ඒක පූර්ව භාග ප්‍රතිපදාවකින් නතර වෙනවා. එකට හොඳ කතාවක් තියෙනවා. අතීතේ හිටියා ත්‍රිපිටකධර ස්වාමීන් වහන්සේලා දෙනමක්. ඒකේ අතවැසි ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකධර චුල්ලනාග තෙරුණහන්සේ. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ත්‍රිපිටකධර චුල්ලසුම්ම තෙරුණහන්සේ. මේ දෙන්න අතර කතාවක් වෙනවා. ත්‍රිපිටකධර චුල්ලනාග ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ සතර සතිපට්ඨාන කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. නිවනට ලෝකෝත්තර මාර්ගයට කලින් යෙදෙන ප්‍රතිපදාව. ඒ වෙලාවේදී ඒ චුල්ලසුම්ම හාමුදුරුවන්ගේ ආචාර්යයන් වහන්සේ වන චුල්ලනාග තෙරුන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වන චුල්ලසුම්ම හාමුදුරුවෝ කියලා උත්තර මාර්ගයත් ලබාගෙනම කරන එක. මේ දෙන්න අතර සංවාදයක් වෙනවා. සංවාදයක් කියන්නේ ගෝලයා කියනවා මේක පූර්ව භාග ප්‍රතිපදාව, ගුරුනාංශ කියනවා නෑ ලෝකෝත්තර මාර්ගය. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුවම ගුරු හාමුදුරුවෝ ගෝලයායි නැගිටලා ගියා. ගිහිල්ලා ගුරු හාමුදුරුවෝ නාන තොටුපොළට වෙලා මේ සතිපට්ඨාන සූත්‍රයේ උඩින්නම් පහතට නොවනින් මෙනෙහි කරනකොට එක කොටසක හිත නතර වුණා. යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය අවුරුදු 7ක් තිබේවා අවුරුදු 6ක් වඩන්නේ නම් අනාගාමී හෝ රහත් වෙනවා. මේ විදිහට දින 7 දක්වාම මේක බලලා ත්‍රිපිටකදර චුල්ලනාග චුල්ලසුම්ම තෙරුන් වහන්සේ හිතුණා මම කියන මිශ්‍රක භාගයේ මේක ලැබෙන්නේ නැහැ. මම කියන මොකද මාර්ගය ලැබුවොත් අවුරුදු 7ක් ඉන්න එකක් නැහැ. නමුත් මේ සතිපට්ඨානේ වඩන අය ගොඩාක් ඉන්නවා. නමුත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. එහෙනම් මම කියන ලෝකෝත්තර මාර්ගයේ මිශ්‍රක භාගයේ මේක ලැබෙන්නේ නැහැ. චුල්ලනාග කියන පූර්ව භාග ප්‍රතිපදාවම ලැබෙනවා කියලා. එදා ධර්ම දේශනාව තිබුණේ චුල්ලනාග තෙරුන් වහන්සේට. තෙරුන් වහන්සේ ධර්මාසනේ ඉඳලා බණ කියන්නට ලෑස්ති වෙනකොට ගුරුහාමුදුරුවෝ ඇවිල්ලා මතක් කරනවා පැවැත්මේ ජුල්ලනාගේනි මා විසින් කියපු මිස්ත්‍රක බව ප්‍රතිපදාව මේ සතිපට්ඨානෙ ලැබෙන්නේ. ඔබ කියපු ඌර භාග ප්‍රතිපදාවම ලැබෙනවා. ඒ නිසා එහෙම ධර්ම දේශනා කරන්න කිව්වා. ඒ වෙලාවේදී පහු කාලෙදී චුල්ලනාග තෙරුන් වහන්සේ කල්පනා කරනවා, මගේ ඇදුරුතුමා ගුරු හාමුදුරු බොහොම දක්ෂයි වික්තයි, ත්‍රිපිටකයේ නොදන්න තැනක් නැහැ. උන්වහන්සේ බඳු මහා යතිවරයන් වහන්සේ නමකටත් මේ ප්‍රශ්නය පැටළුණා නම් අනාගතයේ මේ ශාසනයේ පහළ වෙන මගේ සහෝදරයන්ට මේ ප්‍රශ්නය ලියා ගන්න බැරි වෙයි කියලා ගාථාවක් ඇතුළත් කරන සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්න කලින් අටුවාවේ මග්ගා නට්ටංගිකෝ සෙට්ටෝ චත්තානං චතුරෝ පද විරාගෝ සෙට්ටෝ ධම්මානං දිපදානංච චක්කුමා කියලා. මාර්ගයන් අතරින් ආර්ය අෂ්ටාංග මාර්ගය ශ්‍රේෂ්ඨයි. සච්චානං චතුරෝ පද, සත්‍යයන් අතරින් චතුරාර්ය සත්‍ය ශ්‍රේෂ්ඨයි. විරාගෝ සෙට්ටෝ ධම්මානං, ධර්මයන් අතරින් විරාග ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දිපදානංච චක්කුමා, දෙපා ඇති සත්‍යයන් අතර සමන්ත චක්කු ඇස් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මෙන්න මේ ගාථාව සූත්‍ර වර්ණාවට කලින් යෙදුවා. ඇයි ඒ එහෙම යෙදුවේ? යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිෙන විදිහට සතිපට්ඨානෙ වැඩි යුතුයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට චතුරාර්ය සත්‍යයේ පිළිෙන විදිහට වැඩි යුතුයි. චතුරාර්ය සත්‍යයේ පිළිෙනකොට විරාග මනසක්, විරාග ධර්මයක් ලැබෙනවා කියන ධර්මතාවය ලැබිය යුතුයි. ඒ කියන්නේ සතිපට්ඨානය වඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා විරාග මනසක් හැදෙනවා කියන ධර්මතාවයම ඇතිවිය යුතුයි කියන කාරණාව හෙළිපෙහෙළි කරන්නයි. එතකොට අපි අද සතිපට්ඨානය වැඩුවාම නිවන් දැක්ක හැකි ඒකායන මගයි කියලා තියෙනකොට ඒ පෙළේ පෙන්නලා තියෙන ආකාරයට අපි මෙනෙහි කරනවා මිසක මේ මෙනෙහි කිරීම තුළින් චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද, චතුරාර්ය සත්‍ය පිරෙන්නේ කොහොමද, විරාග ධර්මයක් හැදෙන ආකාරයට කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉගෙනගෙන නෙමෙයි අපි සතිපට්ඨාන වඩන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි අපි කොච්චර කළත් හැමදාම එකම තැන අපේ නුවණ තීව්‍ර වෙන්නේ නැහැ, තියුණු වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය විරාග ධර්මයේ ඇති වෙන විදිහට සතර සතිපට්ඨාන වඩන්න නම් කුමන වටපිටාවක දැනුමක් අපි සන්තක විය යුතුද කියලා. එතනදී අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ, එතනදී තව කාරණාවක් මම මේ පින්වතුන්ට මතක් කරනවා. ඒකට මම උපමාවකුත් කියන්නම්කෝ. අටුවාවෙම තියෙන සමහර පුරුෂයෙක් කිසියම් අවශ්‍යතාවයක් සඳහා වැලක් හොයන්න, වැල් ටිකක් හොයන්න කැලේකට ගියොත් වැලේ අග හරිය ඉස්සෙල්ලාම දැකලා වැල ඇදලා 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 ළඟට අරගෙන මුලින් කපා ගන්න ක්‍රමයකුත් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා, වැලේ මුල දැකලා මුල කපලා 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 ළඟට අරගෙන ඇදලා ගන්න ක්‍රමයකුත් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා වැලේ මැදින් අරගෙන ඇදලා 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 මුල පාතගෙන කපලා ගන්න ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා වැලේ මැදින් අල්ලලා ඇදලා ඇදලා අගට අරගෙන මැද කැල්ල කපාගෙන යන ක්‍රමය. මේ විදිහට මේ පටිච්ච සමුප්පාදය නැත්තම් චතුරාර්ය සත්‍ය එක එක ආකාරයට පෙන්වන්නට පුළුවන්. මම මේ ටික මතක් කරන්නේ මම මේ හැම ආකාරයකටම දේශනා කරනවා. නමුත් ඒ දේශනා විලාසය ගැන පින්වතුන්ට අවබෝධයක් නැති වුණොත් එදා ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ විදිහට. අද මේ විදිහට කියනවා කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සමහර දවසක සමහර වෙලාවක මම ඉස්සෙල්ලාම නිරෝධය කියන්නේ මොකක්ද කියන එක පෙන්නලා මේ ප්‍රත්‍ය නිරෝධය දැක්කොත් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන තැනේ යම් කිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් මතු පංච උපාදාන ස්කන්ධ දුකේ අනුත්පාද බව සාක්ෂාත් කරගත හැකි කියලා පෙන්නලා ඒ නිවනට හේතුව හටගත්ත දේ නැති වෙනවා කියලා නොදකින හේතුව භවය. භවයට හේතුව උපාදාන, උපාදානයට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව දුක්ඛ ස්කන්ධ ටිකේ ඇත්ත නොදැකීම කියලා නිරෝධයෙන් පටන් අරන් දුක්ඛ සත්‍ය දක්වා එන අවස්ථාවන්ති මුලේ ඉඳලා අගට එනවා. සමහර වෙලාවකට රූපේ පෙන්නලා රූපේ ඇත්ත ඇති හැටි වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දකින්ද ඇත්ත ඇති හැටි දකිනකොට තණ්හා උපාදානය කෙවෙනවා. එතකොට භවය නැති වෙනවා. එහෙම හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන් කියලා දුක්ඛ සත්‍යයේ ඉඳලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරගන්න ආකාරයට පම්පෙන්නවා. තව සමහර වෙලාවකට මැදින් අරගෙන තණ්හා උපාදානය දුරු වුණොත් භවය නැති වෙනවා, භවය නැති වුණොත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා. එහෙම වුණොත් අවිද්‍යාව නැ විද්‍යාව උපදිනවා. එහෙම වුණොත් කර්ම රැස් වෙන්නේ නැ, ජාති ජරා මරණ දුක මැත්තේ ප්‍රතිසන්දි වශයෙන් එන්නේ නැ, ජරා මරණ දුක් විඳින්න වෙන්නේ නැ කියලා පෙන්නලා තියෙනවා. තව වෙලාවක මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවා ගන්නට නම් මේ පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දැක්ක යුතුයි. මෙන්න මෙහෙමයි පිරිසිඳක් ඉන්නේ කියලා පෙන්නලා තියෙනවා. ඔය කොයි විදිහකට පෙන්වුවත් පෙන්නලා තියෙන්නේ එක්ක දුක්ඛ සත්‍ය මුල් කරගෙන සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරගන්න. එක්ක නිරෝධ සත්‍ය පෙන්නලා සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරන සමුදය ප්‍රහාණය කළ දුක පිරිසිඳත් යුතුයි කියන්නේ. මේ කොයි ක්‍රමයකට කොතනින් පෙන්වුවත් චතුරාර්ය සත්‍ය පෙරපසු නැතුව එකට තියෙනවා. දුක පිරිසිඳ දැක්කොත් සමුදය දුරු වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවාමයි. නිරෝධය දැක්කොත් සමුදය දුරු වෙලා දුක පිරිසිඳ දැකලාමයි කියන පරයයක් තියෙනවා. එතනදී මට මෙතනින් මතක් කරන්න ඕනේ මෙන්න මේ කාරණාව. අපේ ජීවිතේට දුක එකතු වෙච්ච හැටි සහ අපේ ජීවිතේට දුක නැති වෙන්නේ කොහොමද කියන තැන ඉස්සෙල්ලා අපි දකින්නට ඕනේ. අන්නේ දැක්කහම ඒකට යන ප්‍රතිපදාව අපිට ලැබෙනවා. අන්න ඒ ප්‍රතිපදාව අනුව යනකොට විරාග ධර්මයක් ලැබෙනවා. අන්න ඒ විදිහට දැනගෙන අපි සතිපට්ඨානෙ වඩන්න ඕනේ. මම ඒක විමුතුන්ට අද දවසේදී පටන් ගන්නවා දුක පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරනවා කියන පරියායයි. මම පහුගිය කාලවල ටිකක් වැඩි මනක් වශයෙන් නිරෝධය කියන තැන සාක්ෂාත් කරගන්නේ නිවන කියන එක දකින්න පුළුවන් එකක් දැක්ක යුතු එකක් කියන තැනකින් විස්තර කළා. ඒ විස්තරයේද චුට්ටක්වත් වැරදි නැහැ. එතකොට ඒ සත්‍ය මතු කරගෙනයි චතුරාර්ය සත්‍ය ප්‍රකට කළේ. මෙතනදී දැන් අපි අද ඉස්සෙල්ලාම කතා කරන්නේ බලන්නේ මොකද්ද? මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදුන හැටි. පංච උපාදාන ස්කන්ධ ලෝකයට තණ්හා උපාදාන වෙලා භවය හදාගත්ත හැටි. ඒ භවය නිසා නිරෝධය සාක්ෂාත් නොවුණු ආකාරය පෙන්නනවා. ඊට පස්සේ ඒ පංච උපාදාන ස්කන්ධය ලෝකයට තණ්හා උපාදාන වෙලා භවය හදාගෙන නිවන වර්ධවාගත්ත ක්‍රමය හෙලිපෙහෙලි කරගත්තාම નિરાයාසයෙන්ම විවර වෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධව තියෙන ලෝකෙට ප්‍රතිවිරුද්ධව තියෙන ලෝකෝත්තර මාර්ගය. අපි බලමු පංච උපාදාන ස්කන්ධ ලෝකේ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කියන්නේ ඔබ අප සියලු දෙනාටම අඬන්න වැළපෙන්න දුක් වෙන්න පුළුවන්. ඉපදීමේ දුක්, ලෙඩවීමේ දුක්, මහලු භවයේ දුක්, මරණ දුක්, අප්‍රියංගයෙක් වීමේ, ප්‍රියංගෙක් වීමේ, හිතන බලාපොරොත්තු වෙන දේවල් ලබා නොදීමේ දුක් ටික ලබා දෙන්න පුළුවන් තරමකට. ඒ පංච උපාදානස්කන්ධ ලෝකයේ තියෙන්නේ තමන් තුළ. ඉමස්මින් බයාමමත්තේ කලේබරේ සසඤ්ඤම්මේ සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදියංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. මෙම සංඥා සහිත බම්බයක් පමණ ශරීරය තුලම මම ලෝකයේද පනවමි. ලෝකී ඇතිවීමද ලෝකයේ නිරෝධයද ලෝක නිරෝධ කරන ප්‍රතිපදාවද පනවමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දේවල් දරෝල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුවෝ නෑදෑ හිතයි සීම් කියලා ඒ අය අරඹය ශෝක කරන්න හඬන්න විලාප දෙන්න දුක් විඳින්න පුළුවන්. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය පවතින්නේ තමා තුළ. හැබැයි ඒ ලෝකය හැදුන හැටි දැක්කේ නැතිනම් කවදාවත් අපි මේ ලෝකෙන් මිදෙන්නේ නැහැ. ලෝක නිරෝධ කරන ප්‍රතිපදාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් අපි බලමු අපිට අම්මලා ඉන්නවා, තාත්තලා, නංගි, ළමල්ලිලා, අයියලා, සහෝදරවරු, නෑදෑ, හිතයි සින්දුවල් දරල් කුඩු. ඒ වගේම අපි කැමති ප්‍රියමනාප වස්තු ගොඩාක් තියෙනවා කියන තැනක අපේ. ඒ තියෙන දේවල් අපි යම් යම් දේවල් ඇසුරු කරගෙන ඉන්නවා, ඇසුරු කරනවා, ඒවෙක සැප දුක් විඳිනවා. තව එහෙම තියෙන දේවල් ගොඩක් තියෙනවා, නමුත් අපිට ඒව ලැබිලා නැහැ. ලබා ගන්න ඕනකම තියෙනවා, ලැබිලා නැහැ. ඒ නිසා දුක් දුක් තියෙනවා. ඔක තමයි අපේ ලෝකේ. බලමු අපේ ලෝකේ හැදුනේ කොහොමද කියලා. මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අපි කියමු අපිට ඉන්නවා යාළුවෝ, සහෝදරයෝ, දරුවෝ කියලා. එන් අපි එක අරමුණක් ගමු. මෙතන හොඳට සිහිය යොදන්න, හොඳට නුවණ යොදන්න, හොඳට විනිශ්චය කරන්න. අපි දරුවා කියලා හිතන තැනක තියෙන රූපේ සැබෑම ස්වභාවයට මොහොතක් යන් අපි ඒ හැම රූපයක්ම සවිඥානක හැම රූපයක්ම හැදිලා තියෙන්නේ කන බොන පත් පාන් කෝපි මුඟට මේ වගේ ආහාරයකින්. ආහාරය කියන්නේ සත්‍යකෝ පුද්ගලයකෝ ආත්මයකෝ ආත්මීය දෙයක් නෙමෙයි. එබඳු හේතුවක් නිසා හටගත්ත ඵලයක් තමයි රූපය කය. ඒ කයේ සැකස්ම වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. හොඳට බලන්න පොළවේ තියෙන පස් ටිකක් කළු කලක් ගත්තොත් තද ගතිය සත්වකෝ පුද්ගලයකෝ සත්ව පුද්ගල කොටස් නෙවෙයි. ඒ වගේ මේ සවිඥානික රූපෙක කෙස් ලොම් නිය දත් සම් මස් කියලා යම් තා කොටස් තියෙන අර පොළවේ තියෙන පටවි ගතියයි කළු කලක තියෙන තද ස්වභාවයයි මේ ස්වභාවයයි අතර වෙනසක් නැ සමානමයි. ඒ වගේම වැවක ලිදක පොකුණක තියෙන ජලයේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඒ වගේ මේ ශරීරයක තියෙන ගලන වැගිරෙන බැඳෙන ස්වභාවය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. මේ විදිහට සතර මහා ධාතු වලින් හැදුන තව අපිට නිමිති වශයෙන් ගන්න පුළුවන් හැටියට ගත්තොත් කෙස්ලොම් නියද සම්මස්නහර කියලා කොටස් කලාප 32කින් යුක්ත රූපයක් තමයි අපේ ඇස් ඉදිරිපිටට එන්නේ. ඒ රූපේ අන්තර්ගතය සත්පුද්ගල නොවන අනාත්මයි. ඒ රූපය හැදිච්ච හේතුව කෙනෙක්ගේ පුද්ගලයේ නෙවෙයි අනාත්මයි. බාහිර අචේතනික වස්තුවකට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඔය සතර මහා ධාතු රූප මිටි ඇතුලේ පෙර කාර්මාන රූප පැමිණි විඥානයේ තියෙයි. ඔය සිතේ ඇති චේතනා මත සතර මහා ධාතු රූප මිටියේ චලනය වෙනවා. ඉදිරියට යනවා, එහාට යනවා, මෙහාට යනවා. ඔය කාර්බස් වාහනයන් රොබෝවරු යන්නේ හෝටල් වල රොබෝරු වැඩ කරන්නේ, කර්මාන්තවල රොබෝරු වැඩ කරන්නේ, චලනය වෙනවා. ඒ වගේ ඔන්න ඒ වගේ සතර මහා ධාතු රූප මිටි ඇස් ඉදිරිපිටට එනකොට ඒ රූපයට අපි මේ මගේ දරුවා නේද කියලා හිතුවොත් හිතනකොට මේ විඥානය මායාකාරී කරිතක්ෂයි. ඇහැට පෙනෙන රූපයත් තමම්ම දරුවා කියලා හිතපු එක දෙකම එකට එකතු කළා අර නිමිත්ත දරුවා කියන තැනකින් සිහි කරන්න සලස්වනවා. උන දැන් අපිට දරුවෙක්ව සිහි කරන්න පුළුවන්. නමුත් අපිට දරුවෙක්ව සිහි කරන්න පුළුවන් හැකියාව මනස තුල ඇති උනේ සත්ව පුද්ගල නොවන ආහාර ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම රූපෙකුත් රූපේ සත්වයේ පුද්ගලික දරුවෙක් කියන තමන්ගේම චේතනාවත් මේ චේතනාවට අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච ගමම්ම කර්මයක් වෙනවා. ඒක විඥානේ පිටනවා. ඒ රූපයයි අපේම චේතනාවයි දෙකම එකතු එකතු කළා අර රූපයේ දරුවා කියන වගේ තැනක හැඟීමක් අපිට එනවා. දැන් අපි දන්නේ මේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් හැකියාව තමන් තුළ ඇති උනේ මෙන්න මේ වගේ ස්කන්ධ ටිකකුත් ස්කන්ධ ටික අරබයා මේ විදියට වැරදියට මෙනෙහි කරපු කාරණාවත් කියන දෙකම එකට එකතු වෙලා නේද කියලා අපි දන්නේ. අපි හිතාගෙන ඉන්නේ ඉදිරියෙන් ඇස් ඉදිරිපිට ආපු රූපේ දරුවමමයි කියලා.
දැන් මේ දරුව කියන තැනකින් අපි හිතාගෙන අපේ මනසේ තියෙනවා දැන් දරුව මේ රූපේ දරුව කියලා. හැබැයි ඒක හැදිච්ච හැටිත් අපි දන්නවා දැන්. සතර මහා ධාතු රූපය ආවේ ඒ රූපෙට අපි හිතුවේ දරුව කියලා. දෙකම එකතු කළා අපේ මනස තුල තියෙන දැන් දරුවා කියලා සීකරන්න පුළුවන් නේද? අපි එහෙම හිතද්දි බාහිර රූපේ සත්ත්ව පුද්ගල භාවයෙන් තොර අනාත්ම සිද්ධිය. නමුත් අපිට කවදාවත් ඒක පේන්නේ අපි මනෝමින් දරුවවම දරුවා කියා සිහි කර කර සිහි කර කර එක එක විදියට ඇලීම ගැටීම ඇති වෙන තාක්ම සිතුවිලි පහල කරනවා. දැන් මේ තමන්ගේ මනස තුල පංච උපාදානස්කන්ධ ලෝකේ කියන්නේ ඒක. ආපහු අපි බලන්න කියලා ආරම්මණය ගාවට යනකොට හම්බ වෙන්නේ අර මුලින්ම හම්බ වෙච්ච සතර මහා ධාතු රූපය. හම්බ වෙනකොටම අපි මෙච්චරලා මනස තියාගෙන හිටපු දරුවගෙන සංඥාවම ආපහු සීකර ගන්නවා. ඇහෙන් බැලුවත් හිතින් හිතුවත් අපි හැමදෙනාම ඉන්නේ අපේ මනස තුලම. ওই විදිහට ওই ප්‍රඥප්තිය විතරක් නෙමෙයි ඊගාවට තියෙන ගැඹුරුම කාරණාව තේරුම් ගන්නට ඕනේ. ඔබ ඇසිදිරි පිටට ওই වගේ සතර මහා ධාතු රූපයක් ආවොත් ඒ පෙනෙන රූපයට කැමැත්ත ඇති කරගත්තොත් දෙවෙනුවට ප්‍රඥප්ති මුකුත් ඕනේ නැහැ. ආසාව හිතේ කැමැති ගතියක් ඇති වුණොත් ඇහැට පෙනුණු රූපයයි කැමැති ගතියයි දෙකම එකට එකතු කළා මනස තුල නිමිත්ත කරලා තමන් කැමැති රූපයකට කැමැති රූපයක් තියෙනවා කියලා. තමන් මේ රූපෙට ආසයි වගේ තැනකින් තමන්ට පෙනෙනවා. ඇහැට පෙනෙන රූපයට අකමැත්තක් ඇතිකොළොත් සතර මහා ධාතු රූපයත් තමන්ගේම මනසේ තියෙන අකමැති ගතිය දෙකම එකට එකතු කරලා අර තමන් කැමති නැති රූපේ කියන නිමක් තමන් තුල හදන. එහෙම වෙද්දී බාහිර වස්තුව තුල කැමැත්ත හෝ අකමැත්ත කියන ධර්මතාවයට අයිති දේවල් තිබුණ නෙමෙයි. මෙන්න මේ විදිහටයි අපේ ලෝකෙට පුද්ගලයෝ එකතු වෙන්නේ. අපේ ලෝකෙට වස්තු එකතු වෙන්නේ. තව සතර මහා ධාතු රූපයක් ඇසි ඉදිරි පිටට ආවොත් මේක රත්තරන් මේක කෝටි ගානක් වටිනවා කියලා හිතුවොත් අර පෙනුණු රූපයත් අර වටිනාකමෙන් ආරෝපණය කරපු චෛතසික ටිකත් දෙකම එකට එකතු කළා රත්තරන් ගොඩක් වටිනවා කියලා නිමිත්තක් අපිලෝති. හැබැයි අපි දන්නේ මේ වටිනාකමෙන් යුක්ත නිමිත්ත අපි තුල හැදුන එකක් හදාගත්ත එකක් කියලා. අපි හිතන්නේ මේ වටිනාකම බාහිර භෞතික වස්තු තුල තියෙනවා කියලා. ඒ හින්දා අපි කවදාවත් අපේ මනස තුල මනස පැත්තේ පවතින ක්‍රියාකාරීත්වය තුල රැඳෙන්නේ නැතුව පල ගැටියක් යම්සේ පහනට පනේද ඒ වගේ තමන්ගේ සිතුවිලි හිතේ ගතියට රැවටිලා පංචායතනයේ පැත්තටම පනිනවා හැම වෙලාවෙම. ඒ තාක් අපි මේ සතර මහා ධාතුවේ මිදෙන්නේ නැහැ. සතර මහා ධාතුවෙන් මිදෙන්නේ නැහැ. බාහිර පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා වස්තු තියෙනවා කියලා අපි හැම කෙනාගේම මනස තුල නිමිතික හැදිලා ඇති. ඒ හැදුන හැටි මම ඔය කිව්වේ. උන් ඔය හැදිච්ච නිමිතික තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් බාහිර ඉන්න යාළුවෝ ගැන සත්වයෝ ගැන පුද්ගලයෝ ගැන ඒවට කෙරෙන යුතුකම් ගැන වගකීම් ගැන තොරතුරුන්ජක් නැතුව ඔබ හිතනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක ජීවත් වෙනවා. ওই පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදුනහම ওই තුල ඔබට තියෙන්නම බැනුම් අහන්න තමන් ඉන්නකම බයින්ද තව කෙනෙක් ඉන්නකම ගුටි කන්න තමන් ඉන්නකම ගුටි ගහන්න තව කෙනෙක් ඉන්නකම ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකක් තමයි ඔබට හැම වෙලාවෙම ස්පර්ශ කර කර ඉන්න වෙන්නේ. දැන් ඔබ ඔය පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇසුරු කර කර ඉන්න තාක් බාහිර ස්පර්ශ ආයතන හයේ මිදෙන්නේ. බාහිර ස්පර්ශ ආයතන හයේ ඇලිලා ඉන්නේ උපාදාන සහිත වේ. ඒ තාක් ඔබට හටගත් දේවල් නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. ඔබ ඉන්නේ මේ ජීවිතේ ජරා මරණ දුක් විඳලා සතර මහා ධාතුවට ආපහු උප්පත්ති වශයෙන් යන්න පුළුවන් තැනක උරුව හදාගෙන. ඒ නිසාම ප්‍රතිසන්දිය හිස් වෙන්නේ නැහැ. මතු ජරා මරණ දුකට පත් වෙන්න වෙනවා. මේ මතු ජරා මරණ දුක් ටික ඔබට ලැබුණේ දැන් මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි චන්දරාගයෙන් යුක්ත නිසාමයි. පංච උපාදාන ස්කන්ධේ චන්දරාගය ඔබට හික්මවා ගන්න බැරි. ඒ කියන්නේ හිතේ හිතේ හිතන ලෝකෙ තුල සිහි වෙන වස්තු කෙරෙහි සිහි වෙන අය කෙරෙහි කැමැත්ත අකමැත්ත ඔබට හික්මවා ගන්න බැරි. ඔබ තුල ඔබඳු හැකියාවක් ඇති උනේ කොහොමද කියන එක ඔබ නොපෙන්නපු නිසායි, ඔබ නොදන්න නිසායි, නොපෙන්නන නිසායි. කවදා හෝ කවදාවත් නොකරනකොට කවදාවත් මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන එක නතර වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය හැදුනොත් මේ වගේම ඇත්ත කරගෙන දුක් දුක්ස් ඇති වෙන ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට හැසිරෙන එක නතර වෙන්නේ. එහෙම ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට හැසිරෙන තා සසර නැවත ඉපදීම නතර වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි, මේ මහා සමුද්‍රයේ මහා මොහොතේ ජලයේ හිඳෙන වියලෙන දවසක් එනවා. ඒක ඕනම් මට කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව නීවරණයක් කොට ඉන්න මේ පුද්ගලයාගේ දුක ගෙවෙන දවස මට කියන්න බෑ. මහණෙනි, මේ මහා මේරු පර්වතය ක්ෂය වෙන, විනාශ වෙන, නැති වෙන දවසක් එනවා. ඒකත් මට ඕනම් කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව සංයෝජනයක් කොට ඉන්න මේ සත්‍යයන්ගේ දුක්කෙට වර කිරීමක් මට පෙනෙන්නේ. මහණෙනි, මේ මහා පොළව විනාශ වෙන, නැති වෙන, ක්ෂය වෙන දවසක් එනවා මට කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව සංයෝජනයක් කොට ඉන්න කෙනාගේ දුක්කෙට වර කිරීම පෙනෙන්නේ. අවිද්‍යාව වැස්මක් දරුවා කියලා සිහි කරන්න පුළුවන් දරුවෙක් ඇති බවට තමන් තුළ සිහි කිරීමේ හැකියාව හැදුනේ කොහොමද කියන එක වැහිලා ඔයගලන්ට දන්නේ. ඊට පස්සේ තණ්හා සංයෝජන, ඒ සිහි වෙන දරුවට කැමැති. හැබැයි රත්තරන් රිදී මුතුමණි කියලා බාහිර වස්තුවල මෙහෙම වටිනවා වටිනා වස්තු තියෙනවා කියන දැනුම් මින්මක් මා තුළ හැදුනේ කොහොමද කියලා ඔගොල්ලෝ දන්නේ වැහිලා විද්‍යාවේ. හැබැයි රත්තරන් රිදී මුතුමණි කොට කැමති. කාර් බස් දෙවල් දොරවල් තියෙනවා කියලා මා තුළ මෙහෙම දැනුමක් මින්මක් හැදුනේ කොහොමද දන්නේ වැහිලා. හැබැයි කාර් බස් දෙවල් වලට කැමති. අවිද්‍යා වැස්මෙන් තණ්හා සංයෝජනයක් තියෙයි. මේ අවිද්‍යා වැස්ම දුරු කළා තණ්හා සංයෝජනය කිවා දාන්න බැරි කෙනාට දුක් කෙලව කිරීම අහවල් කාලේ අහවල් තැනදි වෙන්නේ කියලා කියන්න බෑ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඔන්න ඔය විදිහට පංච උපාදාන ස්කන්ධ දුකේ ඇතිවීම ඉස්සෙල්ල තේරුම් ගත්තා. දැන් උතර තියෙන සත්‍ය දෙකක්. දුකයි දුක්ඛ සමුදයයි දෙක. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත තියෙනවා. මොකක්ද? ඔබට ක්‍රම දෙකකින් පුළුවන්. පංච උපාදාන ස්කන්ධයේ උදේ වේ බැලුවොත් දරුවා කියලා සිහි වෙනකොටම දරුවා කියලා සිහි වෙන එක ඇත්ත කරගෙන වෙනද වගේම හිතන්න නැතුව දරුවා කියලා සිහි කරන්න පුළුවන් මේ හැකියාව මට ඇති උනේ කොහොමද කියන තැනකින් බැලුවොත් එහෙම නැතිනම් ඒ හැකියාව ඇති වෙච්ච තැනට හිත තියලා බැලුවොත් කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපമിതി ඇසිරි පිටට එනකොට ඒ රූපෙට කැමැත්ත ඇති වෙන විදිහට හිත හැසිරුවාම ඒ රූපයයි හිතේ කැමැත්තයි දෙකම එකතු කළා සිතින් සිහි කරන ගතිය නේද මේ කැමැති රූපේ දරුවගේ රූපේ කියලා බලනකොටම ඔබට තේරෙනවා ඔබ යම් රැවටීමක ඉන්නවා මොකද චක්කෝ අනත්ත රූප අනත්ත බාහිර වස්තුවල ස්වභාවය අනත්මයි හැබැයි මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඔබට සිහි කරන්න පුළුවන් හැම රූපයක්ම පුද්ගලෙක්ගේ සත්වයෙක්ගේ හැම රූපයක්ම ද්‍රව්‍ය කාරණා ඔන්න ඔය විදිහට පංච උපාදාන ස්කන්ධයේ උදේ වැය පෙන්වොත් ඒ පෙන්නන්න රූපේ මෙබඳු රූපක මෙබඳු ඇත්තක් තියෙන තැනක මේ විදිහට හිත හසුරපු නිසා නේද මේ ලෝකේ හැදුනේ කියලා පෙන්නකොට ඔබට පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැහැ තණ්හා වෙන්නේ නැහැ. එහෙම වෙනකොට નિરાයාසයෙන්ම ස්පර්ශ ආයතන හයේ ඔබ උපාදාන විලන ඒ පැත්තේ පුද්ගලික සත්‍යයක් දකින්නේ නැහැ. ආයතන ටිකේ ඔබ ඇවිලා නැහැ. ආයතන ටිකේ ඇලිලා නැති හින්දා ආයතන ටිකේ බැඳිලත් නැහැ. බැඳෙන්නේ නැති මනස නොබෝ දවසක මිදෙනවා. හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා පෙනෙන දවසක් එනවා. ඔබ තුල සත්‍යය කෙරෙහි රාග දේශ මොහ ඇති කරන්න පුළුවන් සත්‍යය හම්බ වෙන්නේ නැහැ. රාග දේශ මොහ ඇති කරන්න පුළුවන් පුද්ගලයෝ හම්බ වෙන්නේ නැහැ. රාග දේශ මොහ ඇති කරන්න පුළුවන් වස්තු ඔබට හම්බ වෙන්නේ නැති වෙනවා එහෙම. ඔබ මේ ආයතන ටික පිරිසෙන් දැක්කොත්. එහෙම වුණොත් ඔබට මේ ජීවිතයේදීම ශෝක පරිදෙය දුක් දුමන සුපායාසයන්ගෙන් යුක්ත ඒ දුක ගෙනත් දෙන සත්පුද්ගල ආත්ම කිසිවක් හම්බ වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ දුකෙන් නිදහස් වෙනවා. දරුවා ගැන, ගෙවල් ගැන, යාන වාහන ගැන, කැඩි ඒවා කැඩිලා බිඳලා විනාශ වෙලා ඒවට අසාධාරණකම් කරලා දෙලා වෙච්ච දුක් ටිකෙන් ඔබ නිදහස් වෙනවා ඔබේ මනස. ඒ විතරක් නෙමෙයි මතු ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ බැහැගෙන මේ වගේ කයක් සවිඥානික වෙන්න තියෙන ශේස්ත්‍රේම නතර වෙනවා. ඒ මතක් කළේ නිරෝධයයි මාර්ගයයි දෙක. එතකොට උත්තරයක් ආවා. එහෙනම් සතිපට්ඨානෙ වඩන්න ඕනේ කොහොමද? මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දැකලා පංච උපාදාන ස්කන්ධය උපාදාන වශයෙන් නොගන්න විදියටයි රූපය පිරිසිඳ දකින්න හිත තැබ්බ යුත්තේ. ඔන්න ඔය රූපේ සතර මහා ධාතුයි කියලා බැලිය යුත්තේ ඇයි කියන උත්තරේ තියෙනවා. රූපේ සතර මහා ධාතුයි කියලා බලනකොට එහෙනම් මෙබඳු රූපේට මම දරුවා කියලා හිතලා දැනගෙන නේද මෙච්චර කල් තියෙන්නේ. මම යාළුවා කියලා දැනගෙන හිතලා යාළුවා කියලා දැනගත්ත බවක් නේද තියෙන්නේ. ඕ බාහිර වස්තුව සතර මහා ධාතුයි සතර මහා ධාතු කියලා බලනකොට මෙච්චර කාලයක් පුද්ගලිය සත්වයේ ඉන්නවා කියන මිමිටික ඔක්කොම මගේ මනස තුල හදාගත්ත පංච උපාදාන ස්කන්ධ ලෝකයක පැවැත්මක් නේද කියන උත්තරය එනවා. අන්නේ දුක පිරිසිඳ දකින්ඩයි දුක පිරිසිඳ දකින තැන සාක්ෂාත් වෙන්නයි මේ සති සතිපට්ඨානෙ වැඩි යුත්තේ කියන තැන ඉස්සෙල්ල දකින්න ඕන. දුක පිරිසිඳ දැක්ක දවසට තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හාව ප්‍රහාණය වුණොත් නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒකට ප්‍රාර්ථනා අවශ්‍ය නැහැ. නිවන කියන්නේ මේකයි මේකයි කියලා අර්ථ දක්වන්න අවශ්‍ය නැහැ. එතකොට ඔන්න සත්‍යපට්ඨානෙ වැඩි යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට. එහෙනම් එයා සීලේක පිහිටල සමත කමඨානකින් හිත වඩවඩ නුවණින් විදර්ශනා කරනවා පංච උපාදාන ස්කන්ධය. සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මොකක්ද? තමන්ට දුව පුතා නැන්ද මාම ගෙවල් දොරවල් නැත්තම් වටිනවා කියන ධර්මතා තේරෙනකොට දැනෙනකොට තමන් තුල මෙහෙම බාහිර වස්තු පුද්ගලයෝ ඉන්නවා තියෙනවා ඒව වටිනවා කියනකම තමන් තුල හැදුනේ මෙහෙම නේද කියන කාරණාව ඌදී ඌ විදිහට පෙන්වන්න. පුද්ගලයක් සත්වයක් කියලා ඔබට හිතන්න පුළුවන් කමක් තියෙනම් ඒ හිතන්න පුළුවන්කම හැදිච්ච ක්‍රමයක් ඇතිනේ. මොකද දැන් අපි හිතාගෙන ඉන්නේ බාහිර වස්තු සත්‍ය පුද්ගලයමයි කියලා. නමුත් හොඳට බලන්න ඔය තියෙන රූපമിതിයක විඥානය නිරුද්ධ වුණොත් විඥානය ඔය කයෙන් බැහැර වුණොත් ඉදිමිල නිල්විල පුපුරල පොළොවට පස් වෙලා යනවනේ. එහෙනම් දැනුත් තියන්නේ පස් වෙන්න පුළුවන් රූපෙටියමයි. ඒ රූපය කෙනෙක් කියලා, දරුවෙක් කියලා, පුද්ගලයෙක් කියලා ආදරය හැඟීම් කැටි වෙච්ච විදියට මට දැනෙනවා නම් ඒ දැනෙනකම ඇති උනේ කොහොමද කියලා මෙනෙහි කරලා බලන්න ඇත්ත ඇති හැටි අන්න ඒකට කියලා විදර්ශනාව කියලා. ඒක බලාගන්න පහසු වෙන්න සමතකමට හනක් වඩා ඒ සමතේට උපකාර වෙනස සීලයක පිටරන්න. දැන් ඔබ සතිපට්ඨාන වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහට. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ ඔබට චතුරාර්ය සත්‍ය පිරෙන විදිහට. මොකද ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයක පිටුල සමතකමතහනකින් හිත වඩවඩ පුද්ගලිය සත්‍ය කියන දැනුමක් මට ඇති උනේ කොහොමද කියන එක බලන්ඩයි ඔබ කායගත සත්‍ය උදව් කරගත්තේ. මෙබඳු රූපයක් තියෙන තැනක මෙබඳු දැනුමක් ඇති වුණේ කොහොමද කියන එක බලන්න. ඒ කියන්නේ දුක පිරසින්ද ඔබ දුක් විඳින දුක් විඳ අරමුණ ටික ඔබ පිරසින්ද දකිනවා. දරුවා ලෙඩ වෙලා මැරිලා නැත්තම් මොනවා හරි දෙයකින් ඇතිවෙච්ච දුක් තියෙනවා නම් ඒ දුක් විඳ අරමුණ ඔබ පිරසින්ද දකිනවා. අන්න ඒ විදිහට සීලයක පිළිල සමතකමතහනකින් හිත වඩවඩ පංච උපාදාන ස්කන්ධ ලෝකේ එක්වි තමන්ට මේ බාහිර පුද්ගලිය සත්‍යය ඉන්න වටිනා වස්තු තියෙනවා කියලා දැනෙනකම විදර්ශනා කරන්න. එතකොට තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක කරනකොට ඔබ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකින්නට සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා දැන පිරෙන චතුරාර්ය සත්‍ය පිරෙන. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ එක තැනකවත් ඇලුනේ නැති නොඇලුණු මනසක් ඔබ තුල පිළියෙල වෙනවා. අන්න විරාග ධර්මයක් පහළ වෙනවා. මේ ස්පර්ශ ආයතන හයේම නොඇලෙනවා. ඇස් ඉදිරිපිටට ආපු රූපය අරඹය තමන් තුල වස්තු පුද්ගලිය ගුණෙච්ච ආකාරය නොදන්නතක් ඔබ හැපැත්තටම පනිනවා. අපි හැම කෙනෙක්ම එහෙම පළඟිටිය කරපු දෙයමයි කරන්නේ. කනට ඇහෙන ශබ්දය පිළිබඳව ශබ්දය නිසා තමන් තුළ ඇතිවෙච්ච හැඟීම් මිමි තමන් තුළ ඇතිවෙච්ච ආකාරය පිරිසිඳ නොදකින තාක් අපි ශබ්දය පැත්තටම පයිමු. ඒ තාක් අපි උපාදාන සහිතයි. ඇහැ උපාදාන කරගෙන, රූපය උපාදාන කරගෙන, කන ශබ්දය නාසය ගන්ධය උපාදාන කරගෙන උපාදාන කෙනා පිරිනිවෙන්නේ. ඔබ පංච උපාදාන ස්කන්ධය උදිවැය බලනවා කියලා කියන්නේ බාහිර වස්තු ටික නිසා තමන්ගේ චිත්තචෛතසික ටිකේ හැකියාව උදව් කරගෙන තමන් තුළ ලෝකයක් හැදුන හැටි දකිනවා. ඔබ අනිත් පැත්තට යන්නේ ඒ තියෙනවා තමන්ට දැනෙන ලෝකේ බාහිර තියෙනවා කියලා දකින්නේ නැහැ. රූපය නිසා ඒ රූපේ දරුවෙක් කියන හැඟීම තමන්ට ඇති වුණා. හැබැයි ඒ රූපේ දරුවා කියන තැන දකින්නේ නැහැ. ඒක ඇති වෙච්ච හැටි දකිනවා. අපි කියමු මැටි ටිකක් ගන්න කොබහකින් කොටලා අරගෙන අපි හදනවා පිරිමි රූපය. අපි පිරිමියෙක් කියලා හිතන විදිහේ සතහනකට මැටි ටික හදනවා. හොඳට බලන්න මැටි ටික මැටිමයි. ඒ මැටි ටික ඇස් ඉදිරි පිටට එනකොට ඒකට මේ මිනිස් රූපයක් කියලා අපි හිතුවොත් අපි හිතපු ටිකයි අර මැටි රූපේ සතහනයි දෙකම එකට එකතු කළා අපේ මනස තුල කෝණයක් කොට නැගී මේ හැදේ මිනිසෙක් කියන. බාහිර වස්තුව තුල ඉඳලා අපේ මනසට මේ රූප සතහන මිනිසෙක් කියන නිමිත්ත ආවට බාහිර තියෙන මැටි ටික එක මිනිසෙක් කියන මිනිසෙක් කියන දැක්මක් හැඟීමක් සංඥාවක් නිමිත්තක් අපි තුල තියෙයි. අපිට ඕන තරම් හිතන්න පුළුවන් ඒක. ඒ මැටි රූපෙත් ඇති මේ මිනිස්සයා මරන්න ඕනේ කපන්න ඕනේ කියලා හිතලා අකුසල සිද්ධ කරගන්න. ඒ මිනිස්ස කමෙන් තියෙන අපේ මනස තුල තියෙන ඒ නිමිත්ත ඇති පුණ්‍ය අපි සංකාරය කරගන්න. අනේ මිනිස්සයාට උපකාර කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ, මේ සලකන්න ඕනේ කිව්ව සිද්ධ වෙයි. නමුත් අපිට අවශ්‍යයි මා තුළ මනුෂ්‍ය කියන අදහස ඇති වුණේ මේ මැටි උලින් හැදුණු පිළිමයත් ඒකට මෙහෙම හිතපුකමත් දෙක එකතු කළා මේ හැදේ කෙනෙක් කියන හැඟීම මට ඇති වුණා කියලා දැක්කොත් ඔබ කිසි වෙලාවක මනුෂ්‍ය කියන අදහස මැටි පැත්තේ තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒක එහෙම හිතුවට අද ඔබට දකින්න අමාරුයි. මොකද ආශ්‍රව බොහෝ කාලයක් බාහිර වස්තුව පැත්තෙම පුද්ගලිය සත්වයේ ඉන්නවා ඉන්නවා කියලා ගත්ත ආශ්‍රව වැඩි. ඒ නිසා ඔබට චිත්ත සමතයක උපකාරය අවශ්‍යම අවශ්‍යයි. චිත්ත සමතය ඇති වෙන විදිහට සමතකමටහන කුරු කරන්න ඒකට උපකාර පිණිස ඉන්ද්‍රිය සංවරක පිහිටන්න. මෙන්න මේ විදිහට උපකාරක ධර්ම ඇතුළු පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන්න ඔන්නෝ සතිපට්ඨානයේ අධ්‍යක්ෂ උදව් කරගන්න. එතකොට ඔබ සතිපට්ඨානේ වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහට, චතුරාර්ය සත්‍ය පිරෙන විදිහට. මේක ඇයි මෙහෙම කායගත සතිය වඩන්නේ කියලා උත්තරේ දෙනවා. එතකොට මේ විදිහට බලන්න රූපේ ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හිත කියවනවා. රූපයත් හිත කියපු එක දෙකම උදව් කරගෙන රූපපැත්තේ සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා අපේ මනසම ඇත්ත කරගෙන අපි හැසිරෙනවා. ඒක නවත්තන්න බෑ. මේ සත්‍යපට්ඨානේ කායගත සත්‍ය නොපෙන්නන තාක් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. අපි සත්ව පුද්ගල භාවයට හිතලා ඇත්ත කරගෙන දුක් විඳින දුකෙන් මිදෙන්න තියෙන්නේ. ඇස් ඉදිරි පිටට ආවේ ඔබ හිතන විදිහේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි, මෙබඳු රූපෙකුයි. ඒ අරබේ පුද්ගල භාවය හදාගත්තේ තමනුයි කියන කාරණාව පෙන්වීම තුළින් විතරමයි මේ වැරද්ද කෙරෙන්න පුළුවන්. හදා ගන්නට පුළුවන්. එහෙම නැතුව අපි රූප විතරක් ඇත්ත බැලුව බැලුව බැලුවට බැලුවට බලනකම් ඒ වෙලාවට කෙලස් අඩුවේ. නමුත් ඇත්තකට කියලා සිහි කරනකොට ඒක ඇත්ත කරගෙන හැසිරෙන එක නතර වෙන්නේ. එනිසයි මට මතක් කරන්න ඕනේ මෙතනදී සතර සතිපට්ඨානෙ වඩන්න නම් අනිවාර්යෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට මේ වගේ දුක පිරිසිඳකල සමුදය දුරවිලා නිරෝධය සාක්ෂාත් වෙන දැන දැනගෙන එහෙම කළොත් අනුපාදා පරිනිර්වාණය මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්න විරාග ධර්මයක් හැදෙනකම දැනගෙනම කටයුතු. එහෙම නැතිනම් කවමදාවත් එයා අවශ්‍ය කාරණාව කරගන්නේ කරන්නේ. ඒ කියන්නේ පැය කාලක් භාගයක් ඉඳගෙන ඉන්නකොට කය කෙරෙහි බලයි. නමුත් එදිනෙදා ජීවිතේ පැත්තකට වෙලා ඉන්නකොට සිතුවිලි පහළ වෙන සිතුවිලි වලට හසු වෙලා රැවටිලා යනවා. ඒ තුල ඇත්ත පෙන්වන්න දන්නේ ඒක වරදක් කියලා යට තේරෙන්නේ නැහැ. ඒ වැරද්ද ඇතිවෙච්ච හැටිය දන්නේ නැහැ. මේ කාරණාව තේරුම් ගත්තොත් පැයක් පැය කාලක් භාගයක් එක තැනක ඉන්න ඕනේ හැම වෙලාවෙම යාට පුළුවන්. පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදුනේ මෙහෙම නේද කියන කාරණාව පෙන්නලා ඒක ඔප්පු කළම පෙන්වන්න පුළුවන් එයාට. මම හිතාගෙන ඉන්න විදිහේ සත්‍ය පුද්ගලයෝ ආත්මියෝ දේවල් බාහිර භෞතිකයේ තුල තිබුණේ නැහැ. තිබුණනම් තිබුණේ මෙන්න මේ වගේ වටපිටාවකයි කියන එක ඔප්පු කළම පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔප්පු කළොත් අපි අර වෙනද කතා කළා වගේ මේ සත්ව පුද්ගල දේවල් කාරණා අරඹය තියෙන තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙනකොට මේ වස්තු කෙරෙහි දැඩි කෑදර ගතිය අතහැරෙනවා. එතනදිත් අපි මතක් කළේ අත්හැරීම කියනකොට හොඳට මතක තබා ගන්නට ඕනේ. අපි ගොඩක් වෙලාවට අත්හැරීම කියන එක හඳුනගෙන තියෙන්නේ වෙන විදියකට. ඒ කියන්නේ ද්‍රව්‍ය කාරණා බඩු මුට්ටු තමන් වටේ නැතිනම් ඒවා කාට හරි දෙනව නම් හෝ දාලා යනව නම් හෝ ඒවා ගන්නේ නැත්තම් අන්න අත්හැරලා වගේ අපිට හිතෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාගෝ ජාගෝ පටිනිසග්ගෝ මුක්තිය නම් කියලා. ඒ තුන් ආකාර තණ්හා වගේ ඉතුරුනකොට අත්හර දැනීමක් ගෙවා දැනීමක් තණ්හාවයි අත්හරින්න. ද්‍රව්‍ය අධර්ය ධන්නාවත නොහැරියොත් ආපහු එන්න වෙනවා. ඒකයි මේ කාම ලෝකෙ කිසිදු වස්තුවක් නැතු වස්තු ඔක්කොම අතහැරලා අරූපී ලෝකෙට කියන්නේ. තණ්හාව අධර්ය නැති නිසා ආපහු එනවා. අපි කොහොමද තණ්හාව අධර්යෙම හුරු කරන්නේ හඳුනාගන්නේ? ඔය මං කියපු විදිහට සතිපට්ඨානෙ වඩනවා නම් ඇත්තටම මේ තණ්හාවගේ අත්හැරීම අත්විඳින්න පුළුවන්, දකින්න පුළුවන්. සමහර විටක ලෝකය දකින්නේ ඒ තණ්හාවගේ අත්හැරීමේ වැඩපිළිවෙල කරන කෙනත් අපිත් අතර වෙනසක් නැහැ. එයත් කෙවල් දොරවල් හදාගෙන බඩු මුට්ටු ලං කරගෙන ඉන්නවා. ඉතින් අපිත් ඉන්නවනේ කියලා. නමුත් එතන වෙනසක් තියෙනවා. අපි කියමු බයිසිකලයක් දෙන්නෙකුට බයිසිකල් දෙකක් එක්කෙනෙකුට මේ බයිසිකලයේ අරබය ගොඩාක් කැමති ගොඩාක් ආසයි. තව කෙනෙක් බයිසිකලයක් කියලා පරිහරණය කළත් මේකද කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන්න පුළුවන් ධර්මතාවයක් කියනක නුවණින් දැකලා තණ්හාව අඩු වුණොත් එකම වස්තුව පරිහරණය කරනවා දෙන්නේ කෙනෙක් තණ්හාවගේ අත්හැරීම කෙනෙක් බයිසිකලයේ කැඩුණු බිඳුණු විනාශ වෙච්ච දවසට ගොඩාක් දුක් දුන්නස් එන්නේ තිතරන ටික ටික කෙලස් අඩු වෙවි පවතිනවා අනිත් කෙනාගේ බයිසිකලයේ පරිහරණය කරන ඒ මත්තම ජීවිතේ වෙලා ඒ බයිසිකලයේ කැඩුණු බිඳුණු දවසට යන දුක එනවා ගොඩාක් එතකොට අත්හැරීම කියලා කියන්නේ ඒ වස්තු පරිහරණය කරද්දී ඒකේ ක්‍රමානුකූලව ටිකෙන් ටික නොයැලෙන මනස හැදෙන ආකාරයයි. ඒ වගේ මේ පංච උපාදන ස්කන්ධ ලෝකේ විදර්ශනා කරනකොට බාහිර පුද්ගලයෝ ඉන්නවා ඒව වටිනවා කියනකම ටික 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 ඔබේ මනස තුළ අඩු වෙනවා. ඇස් ඉදිරිපිටට එන රූපයේ දකින්න පරිහරණය කරන හැබැයි ඒ අවබෝධය නැති කෙනා ඒ රූපය ඇත්තම වෙලලා ඇරිලා ඉtti ඒ රූපය අරඹ ඔබේ මනසේ තියෙන මේක වෙනස් ඔබ යම්සේ මත්තමක අත්හැරීමක් වෙලා වෙනවා අන්න ඒ විදිහටයි තණ්හාවගේ අත්හැරීම කියලා කියන්නේ ඒක ද්‍රව්‍ය කారణ ඇති නැති කමෙන් දකින්න තීරණය කරන්න බෑ ඉතින් මේ ටිකේ මම මතක් කළේ මෙන්න මේ කාරණාව හැමදාමත් මම මතක් කරනවා අවශ්‍යම මේ ජීවිතය තුළ අපි උපරිම උත්සාහවත් තුළ සම්පාදනය කරගත යුතුමයි මේ ස්පර්ශ ආයතන හය කියනකොට ඇහැට පිටින් පෙනෙන රූප පැත්ත කනට පිටින් ඇහෙන ශබ්ද පැත්ත නාසයට පිටින් තියෙන ගන්ධ පැත්ත රස පැත්ත කායට පිටින් තියෙන ස්පර්ශ පැත්තේ කවදාවත් සත්ව පුද්ගල ආත්මීය කෙනෙක් හෝ දෙයක් හිටියෙත් නැහැ ඉන්නවත් නෙමෙයි ඉන්නේද නැහැ ඒ වගේම වටිනා කියන ගොඩාක් වටිනා ද්‍රව්‍ය කාරණා වස්තු ඒ පැත්තේ තිබුණේ නැහැ තියෙනවා නෙමෙයි තියෙන්නේද නැහැ අතීතයේදී ඒ ස්පර්ශ ආයතන හය පිරිසිද නොදන්නා කම නිසා ඒ පැත්තේ වටිනා වස්තු තියෙනවා කියලා අපි තුල ආශ්‍රව ගොන්න කදාගෙන තියෙනවා. බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලයෝ ඉන්නවා කියන අපේ මනස තුල මිමිටික කදාගෙන තියෙනවා. හැබැයි අපි මෙහෙම ස්පර්ශ ආයතන හය පිරිසිද නොදන්නා කම නිසා හදාගත්ත මිමිටික එක නේද ජීවත් වෙන්නේ කියලා අපි දැක්කේ. ඒ හින්දා හැමදාම අපි හිතුවේ අපි හිතන දේ මේ සතර මහා ධාතු ඇසුරු කරගෙනයි පවතින. කියන්නේ පඨවි ධාතුවේ ගොඩාක් වටිනා පඨවියක් තියෙනවා. පඨවි ධාතුවේ ගොඩාක් වටිනා ආපෝ ධාතුවේ ගොඩාක් වටිනා ආපෝ ධාතුවක් තියෙනවා. ඒ වගේම සත්පුද්ගලෝ පඨවියක් තියෙනවා. සත්පුද්ගලෝ ආත්මයක් තියෙනවා කියන එකෙන් අන්තිමට අපි දකින්නේ වර්තමානයේත් එහෙමයි අනාගතයේදීත් ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්මීය කිසිවක් තිබුණේ නැහැ තියෙන්නේ නැහැ. ඒ අරඹය අපේ මනස තුල තියෙන. ඉතින් මෙන්න මේක මේ ටික ඉක්මවා ගන්නයි වෙහෙසෙන්න ඕන. ඔබට සමාධිය අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. තමන්ගේ මනස එක්කම මනසින් කෙරෙන ගනුදෙනුවක් කියන කාරණාව පැහැදිලි වෙන්න. මේ ඔක්කොම හිතේ කියන්න කියන එකක් නෙමෙයි. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන එක හදාගත් එකක් අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකක් තියෙයි. ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඇස් ඉදිරි පිටට එන්නේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ. රූපේ ආරම්භය සත්‍ය පුද්ගලයෙක් කියලා ඔබට රූප සංචේතනාවක් තියෙයි. ඔය සංචේතනාවට රූප සංචේතනාවට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඒකමයි ඔබට කර්ම නිමිත්ත වෙන්නේ. ඒ රූප නිමිත්ත පුද්ගලික සත්‍යයක් කියන තැනක ඔබට රැස් වෙයි. රූප සංචේතනාව කියන තැන කර්ම නැහැ. රූපයක් ආව රූපෙට සත්‍යයක් කියලා හිතුවා. හිතන්න පුළුවන්. මේ රූපෙට සත්‍යයක් කියලා හිතුවා හිතලා දැනගත්ත නේද කියලා දැනගත්ත නම් එපමණකින්ම ඔබ රැවටිලා නැහැ. ඔබ දන්නවා මේ බඳු රූපෙට මේ පුද්ගල භාවයෙන් හිතනවා. ලෝකයා මේ විදිහට මේ රූපය ඇසුරු කරනවා කියලා දකින්න පුළුවන්. ඒ හින්දා රහතන් වහන්සේලාට රූපයකට හිතන්න පුළුවන්. රූපයක් දැනගන්න පුළුවන්. හිතපු හැටියට දැනගත් හැටියට කර්ම රැස් වෙනවා නම් එන රහතන් වහන්සේලාට හිතන්න බෑ. බැරි වෙනවා. නමුත් ඒ සංචේතනාවට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් රූපය ඇත්ත නොදැන ඔබ පුද්ගල භාවයකින්ම හිතුවොත් අන්න ඒ චේතනාව ඔබට කර්ම වෙනවා. ඉතින් මෙන්න මේ ටික කොහොම හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරලා තියෙනවා මට හැකි ප්‍රමණකින්. එක එක තැන්වලින් මම ඔයගලන්ට මතක් කරලා තියෙනවා. මම මතක් කළා මුලකදී විටකදී නිරෝධය කියන එක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා, නිවන කියන එක දකින්න පුළුවන් කියන තැනකින් පටන් අරගෙන එකින් එක එකින් එක එකින් එක ගෙනල්ලා අපේ මනස තුළ මේ පංච උපාදානස්කන්ධ ලෝකය ඇත්ත කරගෙන හැසිරෙන එක නතර කරන්න මේ නිවන සාක්ෂාත් වෙනවා කියලා පෙන්නලා තියෙනවා. අද පෙන්නවා පංච උපාදානස්කන්ධ ලෝකය ඇත්ත කරගෙන හැසිරෙන එක නතර කරන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකය හැදුන හැටි දැකලා පෙන්නලා. එහෙම වුණොත් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික දුරු කළා, දුරු වෙලා අනුපාද පරිනිර්වාණය සාක්ෂාත් කරගත හැකි. මේ ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන කෙලසුමින් ආශ්‍රයෙන් මනස මිදෙන තැන දක්වා ඔබට පැමිණෙන්න පුළුවන්. එතකොට ඔය හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන නිරෝධය සාක්ෂාත් වෙනවා. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන තැන නිරෝධය, හැබැයි ඒක නිවන නෙමෙයි. හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින නිසයි ඔබට පංච උපාදානස්කන්ධ ලෝකයේ නූපදින්නේ නොහටගන්නේ. පංච උපාදානස්කන්ධයේ අනුත්පාද බව, තව පැත්තකින් ගත්තොත් දුකේ අනුත්පාද බව. අපි කියමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික. මේක මතක් කරන සමහර ස්වාමීන් වහන්සේලා අර්ථ දක්වනවා තණ්හාවගේ අනුත්පාද බව කියලා. නෑ, තණ්හාවගේ අනුත්පාද බව නෙමෙයි, දුකේ අනුත්පාද බවයි නිවන. අනුත්පාදය කියන්නේ නූපදින බව. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික නැති වුණොත් මේ ජීවිතෙන් කෙලෙස් ටික නැති කළා. කෙලෙස් ටික නැති කළ ගමන් මොකද්ද වෙන්නේ? සතර ආපායේ දුක්ඛ ස්කන්ධය නූපදින ස්වභාවයට පත් වෙනවා. ඒක දුක නූපදින ස්වභාවයට පත් වෙනවා. ඒ වගේම ඔබට කාමරාග පටික කියන කෙලෙස් ටික නැති කරන්න පුළුවන් නම් කාම ලෝකේ දුක්ඛ ස්කන්ධ ටික ඉදීම නැති වෙනවා. පංච උපාදාන ස්කන්ධේ නූපදිනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතු රූපේ දරුවෙක් හැටියට, අම්මේ තාත්තෙක් හැටියට අරගෙන ඇත්ත වෙලා දුක් විඳින මානසික මට්ටමෙන් ඔබ නිදහස් වෙනවා. ඒ Nirodha සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ ස්කන්ධ පරිහරණය කරද්දීම. දැන් කෙලෙස් දුරු වුණාම කෙලෙස් නිසා උපදින දුකක් නැහැ. මතු ප්‍රතිසන්දි වශයෙන් විඥානය රූපයකට බැහැගෙන මේ දුක් වූ ආයතන ටික නූපදින බව සාක්ෂාත් වෙනවා. පංච උපාදාන ස්කන්ධයේ අනුත්පාද බව කියලා කියනකොට මේ දැන් කතාවකුත් පෙර කතාවකුත් පසු කතාවකුත් නැහැ. පෙර පසු කතාවක් නැහැ. ඒ හේතු ටික නිරුද්ධ වෙච්ච දවසේ ඉඳලම දුක නූපදිනවා. ඒකට ආය අතීතයක් අනාගතයක් කියන සිද්ධාන්තයක් එතනින් පනවන්න බෑ. ඒ නිසා මෙන්න මේ බුද්ධෝත්පාද කාලය ලැබුණු වෙලාවේ තමන්ගේ සිතුවිලි ඇත්ත කරගෙන දුක් විඳින මෙන්න මේ ගැටේ ලියා ගන්න උත්සාහවත් වෙන්න කියනක මතක් කරනවා. මේ සිතේ තියෙන විතර්ක ටික හඳුනන්න නැතුව බාහිර සතර මහා ධාතු ටික තුල අපි බැඳිලා මිදී ගන්න බැරුව ඉන්න හැම කෙනෙක්ම අපි. සතර මහා ධාතුගේ ඇත්ත පෙන්වුවොත් තමයි හිතේ ඉන්නේ. හිත මිදුනොත් තමයි ඒක ඇත්ත පෙන්නේ. නමුත් මෙතනදී රූපේ ඇත්ත පෙන්නලා පෙන්නලම සිතේ ගතිය ඉවත් කරගත යුතුයි. මේ කන බොන ආහාරයෙන් හැදෙන මේ රූපය තමා වෙච්ච හැටිත් දැනන්න. මේ රූපේ තමන් කියලා තමන්ට තේරෙනවා. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය බලාගෙන මේ මම කියලා හිතනකොට ඒ රූපයයි මම කියලා හිතපු ගතිය දෙකම එකට එකතු කළා. මේ මම කියන මිම්මක් හම්බෙලා ඇති. දැන් එදා ඉඳලා ඒ සතහන දකින්න ඕනෑම වෙලාවක ඔබට මාව සීවේ. ෆොටෝ එකක් දැක්කත් මාව සීවේ. කණ්ණාඩියකින් දැක්කත් මාව සීවේ. මොකද ඒ රූප නිමිත්ත අරඹය මම කියන නිමිත්ත හදාගත්තේ තමන් නිසා. රූපේ මම වුණා නම් ෆොටෝ එකක් දකිනකොට මම කියලා එන්න බෑ. මොකද ඒ ෆොටෝ එක මම නෙමෙයි. මෙන්න මේ වගේ මනුෂ්‍යෙක් වෙච්ච වෙලාවේ මනුෂ්‍යයෙකුට විතරක් නැත්තම් මනුෂ්‍යයෙකුට වඩා වැඩිතර නුවණක් තියෙන කෙනෙකුට තේරුම්ගෙන අවබෝධ කරගෙන මේ සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වටිනා ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙයි. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයේ හම්බ වුණේ මනුස්ස ජීවිතය හම්බ වුණේ මේ සද්ධර්මයේ තියෙන වටපිටාව අපිට හම්බ වුණේ කල්ප ගානක් දුක් විඳලා පෙරම් පුරලා වෙන්නේ නැති එහෙමයි. ඉතින් සසර පින් කළ කෙනෙකුට පින් ඇති කෙනෙකුට ලැබෙන්න ඕනේ හැම පරිසරයක්ම අද ලැබිලා තියි. අද අපිට තියෙන්නේ ටික ටික හරි උත්සාහවත් වෙන්න. කෙටියෙන් කිව්වොත් අද දවසේ වැරදි අනුපාඩු වුණත් හෙට දවසේ ඒක හැදෙන දහමකවත් ටික ටික හරි එන්න. එක පාඩ වැරදි හදා ගන්න බැයි නම් බෑ අපිට අපහසුයි. නමුත් අද දවසේ කරන වැරදි හෙට දවසේ හැදෙන ධර්මයේ කොහොමද මේ ධර්මයේ විසින් අපේ ජීවිතේ කවදා හරි දවසක ගොඩ ගන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ පෙන්නපු ධර්ම කරුණු ටිකත් හොඳට තේරුම් ගන්න ඒක මේ දුක ගෙවා ගන්න ඕනේ කියන ඡන්දය කැමැත්ත ඇති කරගන්න. ඇති කරගත්තාම ඒ ඉලක්කයට යන්න ඕන තරම් වටපිටාව හොයාගන්න ඔබට ඉඩ පහසුකම් තියෙනවා. මම දේශනා කළ එක එක පරියායන්ගෙන් දේශනා කළ දේශනාවන්ති හස්ස පොඩි ආමතුරු අනිස්වාමනාතුලා දේශනා කළ දේශනාවන්ති මේ සේනාසනේ විතරක් නෙමෙයි බාහිරද මේ ස්කන්ධ ධාතු ආයතනයන් ගැන අවබෝධය දැනුම ඇති වෙන විදියට බොහෝ ස්වාමනාතුලා දේශනා කළ දේශනාවන්ති ඒවා හොයලා අවබෝධ කරගෙන අපිට ආශ්‍රයක්ෂය කරගන්න පුළුවන්. හැබැයි අපි කළ යුත්තේ මොකක්ද? සතිපට්ඨානයේ වැඩි යුත්තේ කොහොමද කුමකටද කියන උත්තරය. ඉතින් මේ අවබෝධය ඇතුව ඔබ සතර සතිපට්ඨානය වැළුවොත් ඒකාන්තයෙන් ඔබට දුක පිරිසිඳ දැක්ක හැකියි. දුක පිරිසිඳ දැක්කොත් සමුදය ප්‍රහාණය වෙනවමයි නිරෝධි සාක්ෂාත් වෙනවමයි. ඉතින් ඒ සඳහා ඔබට අද දවසේදී මේ කළ දේශනාව හේතුපොනිස්සෙන් වේවා කියලා සිතනවා. හොඳයි එහෙනම් පින්වත් සියලු දෙනා කල්පනා කරගන්නට අද දවසේදී ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් සැඟවෙන තැන් තුනුරුවන් පිහිට තැන් තුනුරුවන් ආරක්ෂක තැන් කරගෙන මේ ස්ථානෙට ඇවිල්ලා දැනුත් සද්ධර්මයෙන් විතක් ශ්‍රවණය කළා. හෙට දවසේ සිද්ධ කරන ඒ මහා පින්කමට සහ සම්බන්ධ වෙන්න කලන අදහසෙන් කලන සිතින් ඇවිල්ලා ගොඩාක් පින් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කළව සියලුම කුසලයන් විශේෂයෙන් අපි අනුමෝදන් කරමු මහ සංඝරත්නයට. මේ ස්ථානයේ රැකබලාගෙන ස්වාමීන් වහන්සේට මේ පින් උතුම්පත්
අවවාද අනුශාසනා කරන අපේ රාහුල ස්වාමීන් වහන්සේට එවැගේම කස්සප පොඩි හම්බුන් වහන්සේ ඇතුළු මේ සේනාසනේ වැඩ වාසය කරන්නා වූ ඊට උදව් උපකාර කරන්නා වූ සියලුම මහා සංඝරත්නයට මේකින් අනුමෝදක් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිගේ මුතුන් වහන්සේ සනසිට්වා කියලා බුදුමහා. එවගේම අප සියලු දෙනාම සියලු ආකාරයෙන්ම සිද්ධ කළා වූ මේ සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයක් මේ පින්වත් මේ පින්වතුන්ගේ වාර්තාව රැකී රක්ෂා දිස්ථානට අධිකෘත යුතු ශාසන මාමකෘෂ්ණකාරක සියලු දෙවියෝද මෙම අරණ්‍ය ශේත්‍රයට අධිකෘත වූ සියලු සම්බුද්ධික පින්කමති සියලු දෙනාමද සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දිවිශිර වඩා වර්ධනය කරගෙන දිව්‍ය පතන බෝධියක මුතුන් වන සෙනසිත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් මුතුන් කෙරෙන් නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. එවගේම අද දවසේදී සිද්ධ වුණා වූ සිද්ධ කළා වූ මේ සියලු කුසල ධර්මයන් මෙගිය අපගේ ඥාතීන් සිපත් කරමු. ශාසන ඥාතීන්ගේ අපවත් විවදාලා වූ ගුරුදේව උතුමන් වහන්සේලා වරක් ප්‍රමුඛ සංඝ පීතෘන් වහන්සේලා සිපත් කරන ගමන් ගේ ඥාතීන් මිය පරලෝක ගියව සිළු ඥාතීන්ද සිපත් කරනවා. විශේෂයෙන්ම මතක් කරනවා ඒ විමල ශ්‍රී අභයකෝන් මැතිතුමාගේ ධ්‍යාන නැතුළු වර්ග පරම්පරාගත මේ ගේ ඥාතීන් සිපත් කරගන්න නොවසන්ත මෙතිනියගේ පසනිය පරලෝක ගියව ඥාතීන් සිටින්න සිපත් කරගන්න. ඒ විතරක් නෙමෙයි මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේම නම් නැසී කාලය යාත්‍රා කළව ඥාතීන් සිහිපත් කරගන්න. අද දවසේදී අපි සියලු දෙනා බොහෝ ශ්‍රද්ධාවෙන් බොහෝ වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කළව සියලු කුසල ධර්මයන් මේ ගියා අපගේ ඥාතීන්ට අපි අනුමෝදක් කරන අනුමෝදන් වේවා. එයයි දුකක සිටින්න දුකෙන් අතම දිසපොත් භාගපත් මුතුන් නිවන සැනසිතා කියන අදහසින් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතී නමෝතු සුඛිතාන්තු. ඉදං මේ ඥාතී නමෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතී නමෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඒ වගේම අපි මතක් කර යුතුයි මේ සේනාසනය පටන් අරගෙන දැන් අවුරුදු 19ක් වෙනවා. ඉතින් මේ සේනාසනය හදන්න මුලින්ම උපකාර කළේ අපරණ සේනාධිරයාකම අප්පු ගාන උපාසක මහත්තයයි තුමත් මේ පරලෝකෙ ඉන්නවා. ඒ වගේ මතක් කරන්නට ඕනේ මේ ලබුණු උරුකමේ ගොඩාක් උපාසක මහත්මන් නම් වශයෙන් කියන්න ගියොත් එක නමක් හෝ නමක් දෙකක් අතහැරුණොත් හොඳමයි. ඒ නිසා ගොඩාක් සද්ධාවෙන් සේනාසයට උදව් උපකාර කළ කළුරිය කළ උපාසක මහත්තුරු උපාසක මෑණියෝ වේවා. ඒ අයවත් මේ මොහොත සිහිපත් කළ ඒ අයටද මේ සියලු කුසල අනුමෝදන් වෙත්වා කියලා බුදුමහා. ඒ වගේම මේ පින්වතුන්ට මේ සත්ක්‍රියාව සිද්ධ කරගන්නට මේ කඨින මහා පුණ්‍ය උත්සවය සිද්ධ කරගන්නට මේ වගේ පින්කමකට සම්බන්ධ වෙලා දෙලෝ යහපත කරගන්නට ඉද අවස්ථාව සලසන කල්යාණ මිත්‍ර භාවයෙන් කටයුතු කරමින් මේ සැදී කඨින මහා පුණ්‍ය උත්සවයේ ප්‍රධාන භාරකාරත්වයේ දරන්නේ විමලසිරි අපේ කෝම් වෛද්‍ය විමලසිරි අපේ කෝම් මැතිතුමත් වෛද්‍ය වසත්තා මැති මේ ඇතුලේ පවුලේ සියලු දෙනා මේක සහ සම්බන්ධ වෙච්ච ප්‍රදේශවාසී කම්වාසී අවට සියලු දෙනාගේම සහයෝගය ඇතුව ඉතින් මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් මේ පින්වත් සියලුම දෙනාට එකසේ හේතුපනිස්සය වේවා. මේ සෑම දිනාගම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුක් වේවා. කරණකින යහපත් අධස්යල් සමුත් වේවා. සසර වසනාතුරු සාපේපාසාදී බියකට දුක් දුම්පත් අසංදින්දු මහල් කරත් පත් නොවී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසීපත් නිවැඩව දාලා වූ ඒ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්ම උපන්වම් පිණිස හැම දිනාට පාරමිතාවන් වේවා. සාදු සාදු. දෙවියන් වන්දනා කරන්න. අපි වාදන සීලස මිච්ඡන් වත්තා පිටායනෝ චත්තා සෝධම්මා වද්දන් තියායුන් නොස්කම්මලං. ආයිරාලෝක සම්පත්‍ති සුඛ සම්පත්‍ති නිරජාතෝ නිබ්බාන සම්පත්‍ති නාති.